ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳයි, තවත් සතියක අවසානයකට තමයි අපි නොදැනුවත්මම වගේ ඇවිල්ලා තියෙන අපේ මේ අවධානය ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වන උණුසුම් ඒ වගේම වැදගත් තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන්න අපේ ලෝවට විශේෂංගෙන්. අපේ මේ විශේෂංග සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයබෝවන් අමල්, සුබෝදෑසනක්.
අයබෝවන් නිපුන.
හොඳයි, අද දවසේදී අපේ මුලින්ම අවධානය යොමු වෙන්නේ පාකිස්තානය දෙසට. පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන්ට වසර 3ක සිරදඬුවම් ලබා දීමට පහුගියදා අධිකරණයේ තීන්දුව කළා. ඉතින් ඒ ඔහුට එරෙහිව එල්ලවන අල්ලස් චෝදනාවට වරදකරු බවට පත්වීමෙන්. කොහොම නමුත් පහුගිය බදාදා පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාකිස්තාන ජනපතිවරයා කටයුතු කළා. ඉතින් මේත් එක්කම පාකිස්තානයේ ජනප්‍රියතම දේශපාලඥයා වෙන පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නොමැතිව පාකිස්තානයේ මැතිවරණයකට යාමක් තමයි සිදුවෙන්නේ කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. මොකක්ද මල් මේ තාත්වික අපි මේ කතා බහින් මෙහෙමනම් අපේ අද විශේෂාංගය පටන් ගමු.
ඔව් නිපුන, දැන් බදාදා වෙනකොට පාකිස්තානයේ ජනාධිපති අරිෆ් අල්වි පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඔහු දැන් භාරකාර ආණ්ඩුවක් පත් කරන්න නියමිතයි. මෙතනදී පාකිස්තානයේ දැනට ඉතාමත්ම උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්න අවස්ථාවක මේ විදිහට පාර්ලිමේන්තුව විසිරවා හැරලා අලුත් මැතිවරණයකට යෑමේ හැකියාවක් ආර්ථිකමය වශයෙන් ඒ ආර්ථික ශක්තිය රටට තියෙනවද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. මෙතනදී අදුකම ව්‍යවස්ථාව අනුව තව මාස 3කින් එහෙම නැත්නම් දින 90ක කාලයක ඇතුළතදී මහා මැතිවරණයක් පවත්වන්නට නියමිතයි. නමුත් දැන් අපිට වාර්තා වෙනවා පාකිස්තානයේ මේ රටේ උද්ගත වෙලා තියෙන මුල්‍ය අර්බුදයක් එක්කලා බොහෝ වෙලාවට මේ මැතිවරණය ඒ මාස 3ක් කාලය ඇතුළතදී පවත්වන්නට හැකියාවක් නැතිවෙන්නට පුළුවන්. ඒ එක්කම සමහරු විශ්වාස කරනවා මේ මැතිවරණය ඉනවුරුද්ද වෙනකම් සමහර විට කලියන්න පුළුවන් කියලා. ඉතින් කෙසේ වෙතත් මේ වෙනකොට ඉම්රාන් ඛාන් කියන්නේ පාකිස්තානයේ ඉතාමත්ම ජනප්‍රිය දේශපාලඥයෙක් හැටියට ඉදිරියට ඇවිල්ලා ඉන්න අවස්ථාවක තමයි මේ විදිහට ඔහුව හිරගත කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පාකිස්තානය අලුත් ඡන්දයකට යන්න පියවර ආරම්භ තියෙන්නේ. නමුත් මේ සියලු පියවර මැද්දේ මේ වෙනකොට ඉතාමත්ම දුෂ්කර ආර්ථික අර්බුදයකට පාකිස්තානයේ මුහුණ දීලා තියෙන විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අර්බුදයේ ආධාර ඇතිව ඔහු රටේ ආර්ථිකය යම් කිසි විදිහකට ස්ථාවර කරන්නට උත්සාහ කරන වටපිටාවක තමයි මේ විදිහට මේ දේශපාලන අර්බුදය උදුදුවල මේ විදිහකට මැතිවරණයකට දැන් පාකිස්තානය යොමු වෙලා තියෙනවා.
හොඳයි, ඒ වගේම ඉක්වදෝරේ පැත්තට අවධානය යොමු කළොත් ඉක්වදෝරේ ජනපතිවරණයට ඉදිරිපත් වුණු ජනප්‍රිය අපේක්ෂකයෙක් බදාදා සවස ක්විටෝ අගනුවරදී ඝාතනයට ලක් වුණා. මේ අමාකාරයක සංවිධානාත්මක අපරාධයක් වශයෙන් තමයි වත්මන් ඉක්වදෝර ජනාධිපතිවරයා පවසන්නේ. මේ සම්බන්ධයෙන් මොනවද වාර්තා වෙන තොරතුරු අමල්?
ඉක්වදෝරේ කියන්නේ සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට සාමකාමී රටක් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙනවා ඉතාමත්ම අඩුයි. ඉතින් මේ විදිහට මැතිවරණ රැස්වීමක් අවසාන වෙලා ෆෙඩන්ඩෝ විල වින්සේසියෝ කියන මේ අපේක්ෂකයා, ඔහු ඇත්තටම ප්‍රධාන අපේක්ෂකයන් 3-4 දෙනා අතර ඉන්න පුද්ගලෙක්. ඔහු වාහනයට නගිනවත් එක්කම තමයි තුවක්කුකරෙක් ඔහු ඉදිරියටම ඇවිල්ලා ඔහුගේ ඔළුවට වෙඩි 3ක් තියලා ඔහු එම ස්ථානයේම ඝාතනය කළා තියෙන්නේ. ඉතින් ආරක්ෂක නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරවලින් මේ තුවක්කුකරුවත් ජීවිතක්ෂණ පත් වෙලා තියෙනවා. එක්කම කීප දෙනෙක් මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ එක්කම මේ මාසේ 20 වෙනිදා තමයි පළවෙනි වටේ මැතිවරණය පවත්වන්නට නියමිත. ඉතින් දැනට අපිට ලැබෙන අලුත්ම වාර්තා තමයි ඉක්වඩෝරේ මේ වෙනකොට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා, නමුත් මේ මැතිවරණය ඒ කලින් යොදාගත්ත විදිහටම අගෝස්තු 20 වෙනිදාට මේ මැතිවරණය පවත්වනවා කියලා මේ වෙනකොට බලධාරීන් ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් අනිකුත් අපේක්ෂකයන් මේ වෙනකොට තමන්ගේ ඡන්ද කටයුතු අත්හිටවල තියෙනවා මේ ඇතිවෙච්ච අලුත් අර්බුදකාරී තත්ත්වයත් එක්කලා. ඒ එක්කම මේ පරීක්ෂණ ආරම්භ කළ තියෙනවා මේ තුවක්කුකරුවන්ට කවුද මේක පිටිපස්සෙ හිටියේ කියලා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාන්තරන් කරුවන් මේක පිටිපස්සෙ ඉන්න ඇති කියන විශ්වාසය දැන් මතුවලා තියෙනවා. මොකද මේ ෆර්නෑන්ඩෝ කියන මේ අපේක්ෂකයා බොහොම දැඩි ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරනවා කියන පදනම මත තමයි ඔහු මේ මැතිවරණයට මුහුණ දෙන්නට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ මත්ද්‍රව්‍ය පිළිබඳ පාතාලයේ සංවිධාන මේ ඝාතනයට සම්බන්ධයි කියන සැකයක් එක්කලා මේ වෙනකොට රට තුල නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවා. නමුත් මැතිවරණය නිදාගත්ත පිළිවෙලටම පවත්වනවා. නමුත් අර දෙවන වටේ මැතිවරණය, ඒ කියන්නේ එක අපේක්ෂකයෙකුටවත් 50%ක් ලබා ගන්න බැරි වුණොත් දෙවන වටේ ඡන්ද විමසීමකුත් පැවැත්වීමට නියමිතයි. එය බොහෝ වෙලාවට මේ වසර අවසාන වෙනකොට පවත්වන්නේ කියලා තමයි දැනට තීන්දුව කළ තියෙන්නේ.
ඔදැම අතරතුරේ පහුගිය සතියේදී මධ්‍යධරණී මුහුදේදී සිද්ධ වුණු නෞකානතුරෙන් පුද්ගලින් 41 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි කියලා විශ්වාස කරනවා. ඉතින් කොහොම නමුත් 13 හැවිරිදි ළමයෙක් ඇතුළුව පුද්ගලින් 10 දෙනෙකු බේරා ගැනීමට බලධාරීන්ට හැකියාව ලැබිලා තියෙනවා. මේ අතරේ හවායි වලිනුත් මේ ගෙවිගෙන යන සතියේදී ඛේදාත්මක පුවතක් වාර්තා වුණා. හවායි වල ඇතිවුණු ලැව්ගිනි තත්ත්වෙනුත් පුද්ගලින් 36 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා. මේ ගැන කතා කරමු.
ඔව් නිපුණ, පළවෙනිම බැලුවොත් මේ මද දරන මුහුදේ හරහා යුරෝපයට ඇතුළු වෙන්න උත්සාහ කරපු මේ සංක්‍රමණිකයන්ගෙන් මේ වෙනකොට වාර්තා වෙන විදිහට ඒ ඔවුන් 41 දෙනෙක් ආගිය අතක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. බොහෝ වෙලාවට ඔවුන් ගියේ ගිලි මැරෙන්න නැති කියලා තමයි විශ්වාස කරන්නේ. මේ 41 දෙනාට අමතරව අර ඔබ කලින් කිව්වා වගේ තවත් පුද්ගලයන් 4 දෙනෙක් අවුරුදු 13ක ළමයෙකුත් කාන්තාවන් දෙදෙනෙකුත් තව පිරිමි පුද්ගලයෙකුත් ඔවුන් බේරා ගැනීමට හැකි වෙලා තියෙනවා. දැන් ඔවුන්ව ප්‍රශ්න කරගෙන යනවායි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම කොහෙන්ද ඔවුන් මේ ගමන ආරම්භ කළේ, ඔවුන් ටියුනීසියාවට පැමිණියේ මොන රටෙන්ද, ඒකම ඔවුන්ට මේ විදිහට මද දරන මුහුද හරහා ඉතාලියට එන්නට කටයුතු සම්පාදනය කරපු මිනිස් ජාවාරම් කරවන් කවුද කියන එක හඳුනා ගන්න මේ වෙනකොට ඒ පරීක්ෂණ ආරම්භ වෙලයි කියලා වාර්තා වෙනවා. එකම විශේෂ කාරණාවක් වෙන්නේ නිකුත් මේ අවුරුද්ද වෙනකොට මේ වෙනකොට ඉතාලියට 94,000කට එහෙමත් 95,000කට කිත්තු පුද්ගලයන් සංඛ්‍යාව නීති විරෝධී ලෙස පැමිණිලා තියෙනවා. මේක ගිය අවුරුද්දත් එක්ක සසඳනකොට ගිය අවුරුද්දේ 45,000ක වගේ තිබිච්ච සංඛ්‍යාවක් තමයි මේ විදිහට දෙගුණ වෙලා තියෙන මේ අවස්ථාවේදී. ඒ එක්කම මේ මධ්‍යදරණී මුහුද තරණය කරන්නට ගිහිල්ලා මේ විදිහට මේ භයානක මුහුදු ගමනට යොමු වෙන පුද්ගලයන්ගෙන් සෑහෙන පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ පමණක් 1800ක් විතර ජීවිතක්ෂයට පත් වෙනයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම වාර්තා නොවෙච්ච සංඛ්‍යාවකුත් තියෙන්න පුළුවන් කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරලා තියෙනවා. මේ මරණ දිහා බලපුවහම ගිය අවුරුද්දට සාපේක්ෂව ඒ මරණවලත් දෙගුණයක් බවට පත් වෙලා තියෙනවායි කියලා සමයි සඳහන් වෙනවා. අපි අයින් කිව්වා වගේ හවායි දූපත් සමූහයේ තිබිච්ච මේ ලැව්ගින්නක් නිසා මේ වෙනකොට පුද්ගලයන් 36 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම මේක ඉතාමත්ම බොහොම ක්ෂණිකයෙන් මේ ගින්න පැතිර යාම නිසා සම්පූර්ණයෙන්ම කුඩා දූපතක තිබිච්ච ඒ සියලුම නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා මෞයි කියන ඒ දූපතේ සමහර පුද්ගලයන් තමන්ගේ ජීවිත බේරාගත්තේ මොහොතට පැනලයි කියලා වාර්තා වෙනවා. ඒ තරම් දරුණු විදිහට මේ ලැව්ගින්න මේ විශේෂයෙන්ම අධික වියලි කාලගුණයත් ඒ එක්කම උෂ්ණත්වය වැඩි වීමත් නිසා මේ මේක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෑත කාලයේ සිදුවෙච්ච ඉතාමත්ම විශාලතම ස්වාභාවික විවසනයක් හැටියට මේක සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ඒ දූපත නැවත පිබිසකර කිරීමේ කටයුතු ආරම්භ කළයි කියලා, සහ ඒ විපතටපත් වෙච්ච පිරිස සාමාන්‍ය පුද්ගලයන් 12,000ක් විතර මේ දූපතේ ජීවත් වෙලා ඉන්නවා. ඉතින් ඔවුන්ට දැන් සාහන සැලසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළයි කියලා වාර්තා වෙනවා.
රුසියා යුක්‍රේන ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් තමල් මොස්කව් දෙසට පියාසර කරමින් තිබුණු ඩ්‍රෝන දෙකක්, ඒ වගේම තවත් යුක්‍රේන ඩ්‍රෝන යාන 11ක් ක්‍රයිමියාව ආසන්නයේදී බිම හෙළු බවට තමයි පහුගියදා රුසියාව සඳහන් කළේ. කොම නමුත් මේ තත්ත්වයත් එක්ක කිසිදු පුද්ගල හානියක් හෝ දේපල හානියක් වාර්තා නොවන බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශ බලධාරීන් සඳහන් කරනවා. මේ ගැනත් එහෙමනම් අවසාන වශයෙන් අවධානයක් යොමු කරමු. අමල්
මෙතන නිපුණ, දැන් අපි දන්නවා දිගින් දිගටම පහුගිය සතු කිහිපෙම යුක්‍රේනය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් රුසියාවේ ඒ ඉලක්කවලට පහර දෙන්නට යොමු වුණා. විශේෂයෙන්ම මේ ඩ්‍රෝන යාත්‍රා පාවිච්චි කරගෙන තමයි මේ ප්‍රහාර එල්ල කළ තිබුණේ. දැන් සති කිහිපයකට කලින් යුක්‍රේනය විසින් එල්ල කරපු ප්‍රහාරයක් නිසා ක්‍රයිමියාවත් රුසියාවත් සම්බන්ධ කරන පාලමකටත් බෝම්බ හෙළලා ඒ පාලම පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් කරලා තිබුණා. මෙතනදී මේ අලුත්ම සිද්ධිය තමයි යුක්රේනය විසින් දියත් කරපු ඩ්‍රෝන 11ක් රුසියාව තුළ තියෙන ඉලක්ක වලට පහර දෙන්නට කලින් ඒවා විනාශ කරන්න පුළුවන් වුණා කියලා තමයි මොස්කව් නුවර බලධාරීන් සඳහන් කරන්නේ. ඊට අමතරව මොස්කව් නගරයට, කියන්නේ රුසියාවේ අගනුවරටත් මේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළයි කියලා රුසියාව චෝදනා කරලා තියෙනවා. මේක ටිකක් අලුත් ප්‍රවණතාවයක්. මොකද මේ යුද්ධය තියෙන ස්ථානයෙන් පිටස්තරව විශේෂයෙන්ම රුසියාවේ අගනුවරට මේ විදිහට ප්‍රහාර එල්ල කරන්න ආරම්භ කරපු එක, ඒක මේ යුද්ධයේ අලුත්ම නැඹුරුවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මොකද මීට කලින් අහඹු ලෙස තමයි මෙවැනි සිදුවීම් තිබුණේ. නමුත් දැන් ඒක නිරන්තරයෙන්ම දෛනිකව මොස්කව් නුවර තියෙන ඉලක්කවලට යුක්රේනය විසින් දිගින් දිගට මේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනවායි කියන චෝදනාව තමයි දැන් රුසියාව දියත් කළ තියෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට ඒ යුක්රේන් යුද්ධය දිනපතාම ඒ යුද්ධෙන් සෑහෙන පිරිසක් පීඩාවට පත් වෙනවා, ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් මේ යුද්ධය රුසියාවේ අගනුවරට ගෙන ඒ මේ වැඩපිළිවෙලක් හැටියට යුක්රේනය මේ ඩ්‍රෝන ප්‍රහාර දියත් කළ තියෙනවා. ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම තමයි දැන් රුසියාව ආරම්භ කළ තියෙන්නේ.
හොඳයි, මේ ගෙවිගෙන යන සතියේදී ලෝකෙන් වාර්තා වුණු උණුසුම් සහ වැදගත් තොරතුරු සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. ශ්‍රී ලංකාවේ සිට අපත් සමග සම්බන්ධ වුණු ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාත් සමග. එමනම් අමල්, ඔබට වෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සිකුරාදාත් මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා ගෙවිගෙන යන සතියේදී ලෝකෙන් වාර්තා වුණු උණුසුම් තොරතුරු අපිට ගෙනාවට. එමනම් අපි ලබන සතියේත් හමු වෙමු. අයිබෝන් අමල්.
අයිබෝන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දිය හැකේ.